SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන් විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය.
අද සඳුදා දවස වෙනකොට පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ සිදුවුණු වඩාත්ම වැදගත් සිදුවීම් කිහිපයක් පිළිබඳව අපි සුපුරුදු විදිහට සතියේ ශ්‍රී ලාංකීය පුවත්වීම සුමහරහා දැන් එහෙමනම් අවධානය යොමු කරන්න සූදානමින් සිටින්නේ. අද අපි මාතෘකා කරගන්න බොහෝ කారణ අපේ සාමාන්‍ය දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ඔබට වාර්තා කළත් මේ විශේෂංගය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ එක් එක් කරුණු පිළිබඳව ඇතුළාන්ත සිදුවීම් විග්‍රහයක් සහිතව සාකච්ඡාවට බඳුන් කිරීම. එනිසා අද දවසේදී සුපුරුදු පරිදි මේ කාර්යවට ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් සිටිනවා කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. ආයුබෝවන් සංජීව.
ආයුබෝවන් දිනුක්ෂි.
මුලින්ම අපි දැන් සති ගණනාවක් තිස්සේ කතාබහ කරමින් එන වැඩබදු සංශෝධනය පිළිබඳව කතාබහ කරන්න මම කැමැති. මේ සතිය වෙනකොට අපිට දැනගන්නට ලැබෙනවා පසුගිය සතියේදී ශ්‍රී ලංකා උසාවිය විසින් ලබා දුන්න විශේෂිත තීන්දුව තීරණයක් පිළිබඳව වැඩබදු සංශෝධනය අත්හිටුවාලමින් උසාවිය විසින් නිකුත් කරන ලද නියෝගය වඩාත්ම කතාබහට ලක්වුණු මාතෘකා අතරින් එකක්. මේ සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු මා මුලින්ම දැනගන්න කැමැති සංජීව.
වැඩබද්ද ඉහළ දැමීමට ආණ්ඩුව තීන්දුව ගත්ත මොහොතේ සිටම දිලක්ෂි නොනවතින උණුසුම් වාතාවරණයක් මේ වැඩබදු සංශෝධනය හා බැඳෙමින් ගැටගැහෙමින් ඒ මත දලුලමින් නිර්මාණය වෙමින් තිබුණ ආකාරය අපදුටුවා. ඒක මොනතරම් දුරදිග ගියාද කියනවා නම් නගරයක් නගරයක් පාසා හන්දියක් හන්දියක් පාසා කඩ සාපු වහල ව්‍යාපාරිකයෝ, ඒ කියන්නේ මේ ආණ්ඩුවට ඡන්දේ දුන් නොදුන් ශ්‍රී ලංකා JVP UNP දේශපාලන ભેදයකින් තොරව සියලු දෙනා පාරට බැහැලා විරෝධය පළ කරන තැනටම මේ උණුසුම් සංවාදයේ ගියා. ඊට අමතරව අනෙක් පැත්තෙන් මේ පිළිබඳව අධිකරණ ක්‍රියාදාමයකට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් අධිකරණය හමුවේ මේ පිළිබඳව පෙත්සමක් ගොනු කරලා තිබුණා. ඒ නඩුව පිළිබඳ විභාග කිරීමෙන් පසුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන්නේ වර්තමාන ආණ්ඩුව විසින් මේ වැඩබද්ද 11% සිට 15% දක්වා වැඩි කිරීමට ගන්නා ලද තීන්දුව වහම අත්හිට විය යුතුයි කියලා. ඒ අනුව වැඩි කරන ලද වැඩබද්ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත අත්හිටවා තිබෙනවා. මේ අත්හිට වීම සිද්ධ වීමේ පදනම තමයි වැඩබද්ද පිළිබඳව පාර්ලිමේන්තු පනතක් තියෙනවා. එතකොට ඒ පනතට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමකින් තොරව වැඩබද්ද අයකරන සංඛ්‍යාත්මක අගය මේ මට්ටමින් ඉහළ දමීමට අවසර නැහැ කියන නෛතික පදනම තුළ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ නීතිමය තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ. ආණ්ඩුව ඊට පස්සේ සූදානම් වුණා 11/20 මේ පිළිබඳව නව සංශෝධිත වැඩබදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. නමුත් 11/20 ඒ ඉදිරිපත් නොවන බව තමයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපාබේවර්ධන සඳහන් කළේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක්, මේ පිළිබඳව පනත නිර්මාණය කර ගැනීම සඳහා කාලයක් වුමනයි. ඒ වගේම ඉදිරිපත් කිරීමට යෝජිත අලුත් පනත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනටමත් නඩුවක් පවරා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ සිසිර ජයපුටි මන්ත්‍රීවරයා විසින් ඔහුගේ තර්කයේ තමයි ඒ ඉදිරිපත් වනවා නම් 3/2 බහුතරයකින් සම්මත විය යුතුයි. ඒ වගේම ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනිද යන්න පිළිබඳව විමසා බැලිය යුතු බවටත් ඔහුගේ පෙත්සමින් යෝජනා කරලා තියෙනවා. දැන් 3/2 කතාව ටිකක් බරපතලයි දෙලුක්ෂි. ආසන්න ඡන්ද වීම සීමේදී ආණ්ඩුවට 3/2 බහුතරය නැති වුණා ඔබට මතකයි. මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහි විශ්වාසමංග යෝජනාවේදී ආණ්ඩුවට 3/2 හිමි වුණා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම වැඩබද්ද හා සම්බන්ධ කාරණාවේදී ආණ්ඩුවට ඡන්දෙ දෙන්නේ නැහැ. ඒ අනුව 3/2 සම්මත වීමක් පිළිබඳව යම් කිසි සැක සංකාති වෙනවා. නමුත් TNA සහය ලබා ගැනීම තුළ ආණ්ඩුවට ඒ ජයග්‍රහණයක් උමනා නම් ලබා ගන්නට පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුව ප්‍රකාශයට පත් කළ සැනින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියනවා වැඩබද්ද මෙලෙස අත්හිට වීමෙන් ආණ්ඩුවේ ආදායමට කිසිදු බලපෑමක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් වැඩබද්ද ඉහළ දැමීමෙන් ආණ්ඩුව යම්කිසි ආදායමක් අපේක්ෂා කළා. ඒ ආදායම අහිමිවීම තුළ ආණ්ඩුව ආර්ථිකමය වශයෙන් අපහසුතාවයකට පත් වෙයි කියලා රට ඇතුලේ සංවාදයක් නිර්මාණය වන්නට තියෙන ඉඩ අවහිර කිරීම වෙනුවෙන් විය යුතුයි අගමැතිවරයා මේ ප්‍රකාශය කරන්නේ. නමුත් අගමැතිවරයාගේ මේ ප්‍රකාශයේ දෙලුක්ෂි තවතැනකට ගැටෙනවා. හේතුව තමයි ඔබට මතක ඇති ආණ්ඩුව දිගින් දිගටම කිව්වේ පැවති ආණ්ඩුව විසින් ගත්ත ණය මේ අධික ණයබරින් රට බේරගන්න මේ පවතින තත්ත්වයට මුහුණ දෙන්න තියෙන එකම විකල්පය. හඳුන්නා දුන්නේ නැතිනම් රට දැවැන්ත ආර්ථික අර්බුදයකට යනවා කියන පදනම තුල තමයි රාජපක්ෂ බද්ද කියලා නමක් දීලා මේ වැට්බද්ද සංශෝධනය ඉදිරිපත් කළේ. එදා කිව්ව මේ බද්ද අත්‍යවශ්‍ය ආණ්ඩුවට කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු අගමැතිවරයා කියනවා මේ අත්හිත වීමෙන් ආණ්ඩුවේ ආදායමට සැලකිය යුතු බලපෑමක් නැහැ කියලා. මේ ප්‍රකාශ දෙක අතර පැහැදිලි ලෙසම ගැටුමක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි එක්සත් ජාතික පක්ෂය සූදානම් මේ වැට්බදු නව සංශෝධන පනත පාර්ලිමේන්තුවට ගේන්න. නමුත් පොදුවේ ආණ්ඩුව සූදානම්ද කියන ප්‍රශ්නේ තියෙනවා. හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල සිටම මේ වැට්බදු වැඩිවීම සම්බන්ධව කිසියම් ආකාරයක විවේචනාත්මක මතයක හිටියේ. මේ වන විටත් නිමල් සිරිපාද සිල්ලා, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න, ලක්ෂ්මණ යාපා බේවර්ධන ඇතුළු කණ්ඩායමක් විශේෂ කමිටුවක් විදිහට කටයුතු කරනවා. ජනාධිපතිවරයාට මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න. දැනට තියෙන ආරංචි වල හැටියට කාර්තුවට මිලියන 3 කාර්තුවට මිලියන 5 දක්වා වැඩිකර ව්‍යාපාරිකයන්ගෙන් වැට් බද්ද අය කිරීම සම්බන්ධවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් ඉදිරිපත් කරන්න යනවා. ඒ වගේම වැට් බද්ද පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ආපුවාම නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ යළිත් හිරවීමකට ලක් වෙනවා. අර මුදල් ඇමතිවරයා සම්බන්ධ විශ්වාස භංගයේදී වගේ ජනතාව පීඩාවට පත් කරන සුළු මෙවැනි යෝජනාවකට ඡන්දය දෙනවාද නැද්ද කියන කාරණාව මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්න ඒකාබද්ධ විපක්ෂයේ විසින් බිත්තියට හිර කරගන්න මේ අවස්ථාවක් කරගන්නවා. ඒකාම පැහැදිලි සිදුවන බව අපිට මූලික වශයෙන්ම පුරෝකථනය කරගන්නට පුළුවන්. මෙන්න මෙවැනි වටපිටාවක් තමයි මේ වැට්බදු සංශෝධනය සහ ඒ මත ඉදිරිපත් වුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් එක්ක නිර්මාණ වෙලා තියෙන්නේ.
සංජීව, මං මේ ඔතනටම ටිකක් අතුරු කාරණාවක් විදිහට දැනගන්නට කැමතියි. දැන් ඔබ අවස්ථා කීපයකදීම සඳහන් කළා ඒකාබද්ධ විපක්ෂය මේ සම්බන්ධව දරන ප්‍රතිවිරෝධය. ඇත්තටම ඒකාබද්ධ විපක්ෂය විසින් ගොනු කරන ලද නඩුවකට අනුව තමයි මේ තීන්දුවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඒකාබද්ධ විපක්ෂය අපි මීට කලින් ඔබට මේ විශේෂාංගය හරහාම දැනුම් දුන්නා. ආණ්ඩු විරෝධී රැල්ලක් නිර්මාණය කරමින් යනවා. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛත්වය ලබා දීලා බදුල්ලෙන් මේක ආරම්භ කළා. මේක 28 වෙනිදා වෙනකොට මහනුවරින් ආරම්භ වෙනවා. අගෝස්තු 2 වෙනිදා වෙනකොට කොළඹට එනවා කියලා තමයි සූදානම් වෙන්නේ මේ පාදයාත්‍රාව. දැන් ඔය මේ වැට් කතාවත් ඕකට අදාළයි. වැට් බදු විරෝධයත් ඔය පාදයාත්‍රාවේ ආණ්ඩු විරෝධී රැල්ලට මූලිකත්වයේ අරගෙන තියෙන කරුණු කාරණාවලට එක් කාරණාවක් විදිහට එකතු වෙලා තියෙනවා. මම කැමතියි දැනගන්න ඔය පාදයාත්‍රාව හා සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙන අතුරු කාරණා මොනවද කියලා.
ඔබ ඔය කියපු කාරණාව නිවැරදි. කියන්නේ කැබිනට් මණ්ඩලයේ ඇතුළේ පවා ඔය කාරණාව සාකච්ඡා වුණා. විමල් වීරවංශලා මේක ශ්‍රේෂ්ඨාධිකරණයට අරගෙන ගිහිල්ලා මේ අවස්ථාව ලබා ගත්තේ ඔය පාගමනට සෙනග එකතු කරගන්න කියන පැහැදිලි කිරීමක් ආණ්ඩුවට තියෙනවා. කියන්නේ දේශපාලනික සම්බන්ධකම් නැති ව්‍යාපාරික ප්‍රජාව පවා මේ අවස්ථාවට එකතු කර ගැනීමේ ක්‍රමෝපායක් ලෙස මේ අවස්ථාව භාවිත කළා කියලා ආණ්ඩුව ඇතුලේ අභ්‍යන්තර සංවාදයක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ විදිහට ජනවාරි 8න් පස්සේ සමස්ත විග්‍රහ කළ බලද්දී දිලුක්ෂි ඔය මහ බැංකු අධිපතිවරයා ඉවත් කරවා ගැනීම සහ මේ වැට්බද්ද පිළිබඳ ලබාගත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනමතය තුළ ඔවුන්ගේ ජනප්‍රියතාවයේ රැක ගැනීමට සහ ඒ ජනප්‍රියතාව තවදුරටත් අප්ඩේට් කරගන්න යාවත්කාලීන කරගන්නට මෙය ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් පැහැදිලි ජයග්‍රහණයක් විදිහට තමයි මේ කාරණාව දෙස බලන ඕනෑම කෙනෙකුට පේන්නේ. මොකද දැන් ඒකාබද්ධ විපක්ෂයට අපි නිසා තමයි ඔබ බේරුණේ කියන පණිවිඩය මිනිස්සු අතරට අරගෙන යන්නට පුළුවන්.
පසුගිය සතියේදී සිදුණු තවත් විශේෂ සිදුවීමක් තමයි දකුණු සහ මධ්‍යම ආසියානු කලාපයේ භාර ඇමරිකානු නියෝජිතවරිය නීෂා බිස්වාල් මහත්මියගේ ශ්‍රී ලංකාවට පැමිණීමේ සංචාරය. ඇය අඟහරුවාදා 12 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණියා. අපි දැක්ක සංජීව ඊට පස්සේ TNA නියෝජිතවරුන් හමු වෙනවා. ඊට පස්සේ අගමැතිවරයා හමු වුණා කියලත් අපිට දැනගන්නට ලැබුණා. මේ හමුවීම් දෙක තුලදීම විශේෂයෙන්ම අවධානයට ලක්ුණු කාරණා පිළිබඳව සවිස්තරාත්මකව මම ඊළඟට දැනගන්නට කැමතියි.
එතුමේගේ පැමිණීම සිදුවන මොහොතම ඉතාම වැදගත් අවස්ථාවක්. හේතුව ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ මූලික කටයුතු අවසන් වුණා පමණයි. ඒ වගේම එතුමිය ලංකාවට එන මොහොත වන විට අර හයිබ්‍රිඩ් යුදාධිකරණයේ සම්බන්ධව රටේ දේශපාලනයේ උණුසුම් සංවාදයක් තියෙනවා. ජනාධිපතිතුමා කියනවා විදේශී විනිසුරුවරු එන්නේ නැහැ කියලා. ඒකාබද්ධ විපක්ෂයේ කියනවා විදේශමැති කියලා පොරොන්දු වෙලායි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නැතත් මේ පිළිබඳව බුද්ධිමත් විග්‍රහයක ඉන්න සමාජයේ පැහැදිලි කරනවා කවුරු කිව්වත් නොකිව්වත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුලේ තියෙන ඒකාපත් රෙසලූෂන් ඒකාපත් යෝජනාව ඇතුලේ මේ පිළිබඳ අදහස තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ විදේශීය විනිසුරුවන් සම්බන්ධ කාරණාව ක්‍රියාත්මක වෙනවායි කියලා. මෙන්න මේ සංවාදය උණුසුම් අවස්ථාවක පවතිද්දී තමයි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර ඇමරිකන් රාජ්‍ය ලේකම් නීෂා විස්වාල්ගේ මේ ආසන්න ශ්‍රී ලංකා සංචාරයේ සිද්ධවන්නේ. එතුමිය පාර්ශ්ව ගණනාවක් සමග කතා කළ සමස්තය ජනමාධ්‍ය වෙත වාර්තා වන මට්ටමේ තොරතුරු නෙවෙයි. නමුත් එතුමිය විදේශමති මංගල සමරවීර හමුවීමෙන් පසුව කළ ප්‍රකාශයේ ඉතාම බර ප්‍රකාශයක් කියලා අපට හැඟෙනවා. එතුමිය කියනවා දිරුක්ෂි, වගවීම සහ සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලියේදී සෙසු රටවලට සාපේක්ෂව ලංකාව ඉතාම ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා කියලා. මේක ඇමරිකාව ලංකාවට මීට පෙර නොදුන්නු මට්ටමේ සහතිකයක්. ඇයි කුමක්ද කියන්නේ? මේ වගේ ප්‍රශ්න වෙලා විසඳන්න අපි මැදිහත් වෙච්ච අනික් රටවලට සාපේක්ෂව ලංකාව ඉතාම හොඳ තැනක ඉන්නවා කියලා. ඒක එක අදහසක් විදියට අපිට තේරුම් ගන්නට වෙනවා. ඇමරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය ලංකාවේ ආණ්ඩුව විසින් නිවැරදිව අකුරටම ක්‍රියාත්මක කරමින් සිටින බවට වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහතිකයේ මේ මෙතුමිය දෙන්නේ. ඒ විතරකුත් නෙවෙයි, නීෂා විශ්වාල් කියනවා මේ ප්‍රගතිය මුළු ලෝකෙටම ආදර්ශයක් කියලා. ලංකාවේ වගවීම් ක්‍රියාවලිය පිළිබඳව, මානව හිමිකම් කඩවීම් පිළිබඳව, යුදාපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන්, අතුරුදන්වුවන් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන්, රටේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ඉදිරිපත් කළ න්‍යාය පත්‍රයක් තිබුණා. ඒ න්‍යාය පත්‍රය වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක නොකරනවා නම් ඇය විසින් මේ සහතිකය ලංකාවට දෙන්නේ නැහැ. නමුත් ඇය මේ සහතිකයේ මේ ගෞරවය ලංකාවට දෙනවා. ලංකාව ලෝකෙට මේ සම්බන්ධ ආදර්ශයක් කියලා තුමිය කියනවා. එහෙමනම් ඇමරිකාව විසින් ලංකාවට හඳුන්වා දුන්න න්‍යාය පත්‍රය ලංකාව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව, එය අද ඇමරිකන් න්‍යාය පත්‍රයක් කියලා විග්‍රහ කරනවා නම් ඒකත් එක අතකින් වැරදි. හේතුව එය ශ්‍රී ලංකාව සහ ඇමරිකාව විසින් එකතුව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවලියක්. තරඟ කිරීමකින් තොරව, ඡන්ද විමසීමකින් තොරව මානව හිමිකම් කවුන්සලය තුළ මේ සම්මත කරවා ගන්න රාජ්‍යන් දෙකම කටයුතු කළා. එවනම් මේ පිළිබඳ ඇමරිකාව නම් සන්තෝෂෙන් ඉන්නවා කියන කාරණාව ඉතා පැහැදිලි. රට ඇතුළේ මේ පිළිබඳව නමුත් විවේචනයක් තියෙනවා.
රට ඇතුළේ තියෙන විවේචනෙත් අපි දැනගන්න කැමතියි සංජීව. මොන වගේ කතා බහක්ද රට ඇතුළේ තියෙන්නේ?
මේක දේශප්‍රේමී විචාරකයාගේ ඇහෙන්නම් රට බේරගත්ත රණවිරුවා යුදාධිකරණයට ගෙන යනවා කියන විග්‍රහය. එතනින් එහා ටිකක් ප්‍රසස්ස දේශපාලන විග්‍රහය තියෙනවා. කිසියම් රටකට මැදිහත් නොවිය යුතු ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇමරිකාව විසින් මැදිහත් කරවා ගනිමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ස්ථාපිත කරගත නොහැකි මට්ටමේ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කරලා, යුද්ධයේ තියෙන කාලේ නොතිබිච්ච නීතියකින් යුද්ධයේ පැවති කාලයේ සිද්ධීන් විග්‍රහ කරන නීතියේ මූලික යුක්ති ධර්මයන්ට පටහැනි ක්‍රියාවලියකට මේ 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 තත්ත්වය ගමන් කරමින් තිබෙනවා කියන කාරණාව තමයි අර ප්‍රසස්ස මට්ටමේ ඉන්න දේශපාලන විද්‍යාත්මක අදහසක් විදිහට එක පැත්තකින් තියෙන්නේ. ඒ වගේම අනෙක් පැත්තෙන් තියෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙඩිව කියනවා කිසිසේත්ම විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගීත්වයකට මේ ආණ්ඩුව ඉඩ තියන්න නැහැ කියලා. ඒ ප්‍රකාශයත් අපිට අතහරින්න බෑ, අමතක කරන්න බෑ. ඒ හුදු පෞද්ගලික ප්‍රකාශයක් නෙවෙයි, ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා කරන ප්‍රකාශය. ඒ නිසා ඒ ප්‍රකාශයත් පැහැදිලිම සැලකිය යුතු බරපතල ප්‍රකාශයක්. මේ සියලු සංවාද ඇතුලේ කිසියම් යමක් සිදුවෙමින් පවතිනවා කියලා අපට යළි තීන්දු කරන්නට වෙන්නේ අර ඇමරිකන් රාජ්‍ය ලේකම් වරිය විදේශ අමාත්‍යංශයේදී ලංකාව පිළිබඳ ලබා දුන්න ඉතාම ඉහළ අගය කිරීමත් එක්ක.
හොඳයි, එහෙමනම් නීෂා බිස්වාල් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා ශ්‍රී ලංකාව පිළිබඳව පළ කළ මේ ප්‍රසාදය ඇය ප්‍රකාශ කරපු ආකාරය පිළිබඳවත් ඔබ දැනගන්නට ඇති. මෙන්න මෙහිම ඇය තමන්ගේ ප්‍රසාදය ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ කළ තිබුණේ.
When you look around the world and you see so many the countries and the communities that are struggling, that are going in a negative direction, so many places where the politics of division are taking root, here is a country that is coming together. Here is a country that is looking at the politics of unity. Here is a country that is on a positive trajectory. Here is a country that is looking to achieve its potential. Lee Kuan Yew once talked about how he hoped that Singapore would become the next Sri Lanka. Decades of conflict reversed Sri Lanka's fortunes and suppressed its success. But now is the time to make Sri Lanka into the next Singapore.
ඒවගේම දවස් දෙකකට කලින් නැතිවුණු සිදුවීමත් ලංකාවේ අර ජාතිවාදී ප්‍රශ්නයට යම්කිසි වූ බලපෑමක් ඇතිවේවි දෝ කියන බිය නිසාවෙන් මේක ඒ තරම්ම ජනතාව අතරට කතාබහට ලක්වෙන කාරණාවක් බවට පත් නොවුවා කියලා මා විශ්වාස කරනවා. නමුත් මේ කතාව අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුයි. යාපනයේ විශ්වවිද්‍යාලයේ සිංහල දමිල සිසුන් අතර යම් කිසි වූ ගැටුමක් ඇති වුණා කියලා තමයි මේක වාර්තා වන්නේ. නමුත් අපිට අනිත් පැත්තෙන් වාර්තා වෙනවා මේ ගැටුම විශාල වශයෙන් ජනතාවගෙන් වසන් කරන්නට ජනතාවට නිසි තොරතුරු ලබා නොදෙන්නට එක්තරා අන්දමකින් ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිවේවි කියන බිය මත ආණ්ඩුව ක්‍රියා කරමින් සිටිනවා කියලා. මා කැමති මේ යාපනයේ ඇති වෙලා තියෙන සිදුවීම මොකක්ද? එහි යථා ස්වරූපය මොකක්ද? මේ වෙනකොට ඒ සම්බන්ධව අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? සවිස්තරාත්මකව ඔබෙන් දැනගන්න.
ඔව් දිරුක්ෂ, ඔබ කිව්වාගේ මේ පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීම ඉතාම අවමයි. අවමශයෙන් ඊයේ වෙච්ච සිද්ධිය අද උදේ රූපවාහිනී ගුවන්විදුලිවල ප්‍රවෘත්තියක් බවටවත් සත්තුනේ නැහැ. ඒක එසේ වීම පිළිබඳව අදහස් දෙකක් තියෙන පුළුවන්. රටේ ජනමාධ්‍ය නිදහසට වඩා ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය උත්තරීතරයි. ඒ ඇසුරෙන් ඔන්නම් ඒ සාධාරණයි කියන්නත් පුළුවන්. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනතකුත් ආණ්ඩුව ඉදිරිපත් කරන වෙලාවේ තොරතුරු දැනගැනීමේ ජනතා ඉදිරි පිළිබඳව අනිත් පැත්තෙන් ප්‍රශ්නයක් එනවා. ඒ කෙසේ වෙතත් මේ ගැන දැනට තියෙන ආරංචි කිහිපයක්, දැනට තියෙන වැඩි දෙනා කියන ආරංචිය තමයි යාපන විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ ජාතික සිසුන්ගේ දැඩි විරෝධය නොතකා සිංහල සිසුන් විසින් උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් මේ ඊතිබුණු උත්සවයකට ඉදිරිපත් කිරීම මත තමයි බහින්බස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ බහින්බස් වීම දුරදිග ගොස් ගුටිපැට හුමාරක් දක්වා සිද්ධිය වර්ධනය වුණා කියන කාරණාව තමයි දැනට වාර්තා වෙමින් පවතින්නේ. සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගැටුමක් කියන්නේ ලොකු සිද්ධියක් නෙවෙයි ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගැටුම් වලට සාපේක්ෂව. නමුත් එතනින් එහාගේ සිද්ධියක් මෙතන තියෙනවාද ඔබේ මතකෙම අරගෙන යනවා මීට මාස කිහිපයකට ආපස්සට දිදුක්ෂි. එදා මම ඔබත් එක්ක කිව්වා අර මහවිරුදින සමරුම උතුරේ සාමාන්‍ය දෙමළ සමාජයේ සිද්ධ නොවෙද්දී යාපනයේ විශ්වවිද්‍යාලය තුළ සිද්ධ වුණා කියලා. දැන් ජනතා විමුක්ති පෙරමුණ 71-89 පටන් ගන්න කරල්ල මර්ධනය කරගන්න ආණ්ඩුවට එක පැත්තකින් අපහසු වන්නේ ඉතාම ඉහළ බුද්ධිමත් ප්‍රජාවක් තමයි ඒකට නායකත්වය ගන්න. විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරපුර මේකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ යාපනයේ විශ්වවිද්‍යාලය ඇතුලේ යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් විරුද්ධින සමරුවක් පැවැත්වීම ටිකක් අපි සැලකිය යුතු සිද්ධියක් විදිහට අපි එදා කතා කළා. අන්න ඒ මතකයක් එක්කම මේ සිද්ධිය ළඟට ආවොත් මෙතන අප ජාතික සමගිය වෙනුවෙන් ඇති කරගත යුතු සංවාදයක මාතෘකාවක් අපිට පේනවා. මේ බුද්ධිමත් ප්‍රජාව උතුරේ ඉන්න පිරිපහදු බුද්ධිමතුන් ඒ ලෙවල් වලින් 1% විශ්වවිද්‍යාලයට යන ඒ තරම් පිරිපහදු බුද්ධිමත් සමාජය අතර ජාතිවාදයේ පිළිවන හැඟීමක් තියෙනවා නම් ඒ සාමාන්‍ය ගමේ රස්සේ අධිකාරියෙක්ගේ ඔළුවේ තියෙන ජාතිවාදයට වඩා බරපතල වෙන්න පුළුවන්. ජාතිවාදී වගේ මාතෘකාවක් බරපතලවන්නේ සාමාන්‍ය නූගත් සමාජයෙන් මතුවෙනවාට වඩා උගත් බුද්ධිමත් සමාජයෙන් මතුවෙනවා නම් සමහර ඒවා තියෙනවානේ නූගත් සමාජයට කියොත් බරපතල. නමුත් ජාතිවාදී වගේ මාතෘකා නූගත් සමාජයට වඩා දරුණුයි බරපතලයි උගත් සමාජයෙන් මතුවෙනවා නම්. එතකොට තමයි උන් ලෝකය එකතු කරගැනීමේ පිළිබඳ ගැඹුරු දේශපාලනික ආර්ථික සමාජමය කියවීමකට ගිහිල්ලා ගොනු කරගන්නවා බුද්ධිමත් සමාජයෙන්. එතනම ආයුධයක් අරන් සාමාන්‍ය ගමේ රස්සියාදුකාරයෙක් හෝ ගාමාන්‍ය නූගත් තරුණයෙකු අතින් සිදුවන දෙයට වඩා බරපතලයි උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල ප්‍රජාව අතරින් මේ මතු වෙනකොට. අන්න ඒ නිසා මේ ජාතික සමගිය පිළිබඳව ගැටුමකට යාමට ඉඩ නොදී ජාතික සමගිය උත්තරීතරයි කියන මතය රැක ගනිමින් මේ පිළිබඳව අපි සංහිඳියා ක්‍රියාවලිය තවත් මාතෘකාවක් විදිහට අරගෙන මේ උගත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරම්පරාවත් එක්ක දකුණේ සිංහල සමාජයේ සම්බන්ධව යම් ගැටුමක් තිබෙනවා නම් ඒවැන්නක් තිබෙනවා කියලා අපිට නිගමනය කරන්න කිසිම හේතුවක් තවම නැහැ. තිබෙනවා නම් එය අවම කර ගැනීම සහ වළක්වා ගැනීම වෙනුවෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුමයි කියන තැනට මේ සිද්ධිය අපට පැහැදිලි කරගන්න පුළුවන් එකකින්.
ඔමා මෙහිදී දැක්ක ශ්‍රී ලංකාවේ පුවත්පත් කිහිපයක් වාර්තා කළ තිබුණා සංහිඳියාවට බාධාවක් වන නිසා මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති ඵල නොකරන ලෙසට රාජ්‍ය මාධ්‍ය වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් උපදෙස් ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම දෙමළ සිසුන්ව අත්අඩංගුවට නොගෙන ප්‍රශ්නේ සාමකාමීව විසඳන ලෙසට යාපනයේ පොලිසියට ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කළා තියෙනවා කියලා. ඉතින් නමුත් මා දුටුවා ලංකාවේ ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය කිහිපයක් තමන්ගේ වෙබ් අඩවිවල මේ සම්බන්ධව වීඩියෝ පට ඇතුළත් කළා තියෙනවා. ඔබ යන්න අපගේ SBS සිංහලීස් Facebook පිටුව වෙත අපිත් මේ වීඩියෝ පටේ අප්ලෝඩ් කරලා තියෙන්නේ facebook.com/sbssinhalese. ඔබට පුළුවන් අපව හොයාගන්න. වීඩියෝ පටේ හිතේනවා මේ ආරවුල සිදුවන ආකාරය පිළිබඳව ඔබට හිදී දැක බලා ගන්න පුළුවන්. දැන් දෙමළ සිසුන්ව අත්අඩංගුවට නොගෙන ප්‍රශ්නේ සාමකාමීව විසඳන විදිහට මේ යාපනයේ පොලිසියට ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කළා කියලා මේ ලංකාවේ පුවත්පත්වල සිංහල මාධ්‍ය පුවත්පත්වල තිබුණාට තමිල් නෙට් වෙබ් අඩවිය මේක හාත්පසින්ම වෙනස් ආකාරයට ප්‍රචාරයට පත් කළා තිබුණේ. බුද්ධ්‍යංශ සමාජිකයේ ඉතින් සිවිල් ඇඳුමෙන් යාපනය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තමයි මේ ගැටලු ඇති කළේ. එහිදී ආරක්ෂකාංශ සියල්ලක්ම පාහේ සිංහල සිසුන්ට පක්ෂග්‍රාහීව තමයි එහිදී කටයුතු කළේ කියලා ඔවුන් ආකාරයෙන් ආරක්ෂකාංශ වෙත චෝදනා එල්ල කරමින් තමයි තමන්ගේ ප්‍රවෘත්ති පළ කරලා තිබුණේ. ඔබට උනත් මේ ප්‍රවෘත්ති බලාගන්න පුළුවන් අන්තර්ජාලය හරහා. එතකොට සංජීව මම දැනගන්න කැමති මේ සම්බන්ධව ආණ්ඩුව මොකද්ද පළ කරන අදහස්? ආරක්ෂකාංශය යම් කිසි වූ අදහසක් ප්‍රකාශ කළා තියෙනවද මේ සම්බන්ධව? යම් කිසි වූ තොරතුරු ඔවුන් වෙතින් පළ වෙමින් තියෙනවද? මොකක්ද මේ සම්බන්ධව තියෙන තත්ත්වය මේ වෙනකොට?
කිසිදු නිල ප්‍රකාශයක් නැහැ දිරුක්ෂි දැනට. දැනට රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හෝ අගමැතිවරයා ජනාධිපතිවරයා හැබැයි දෙදෙනාම මේ මොහොතේ ඉවෙන්නේ නැහැ. ආණ්ඩුව විදිහට මේ පිළිබඳ නිල ප්‍රකාශයක් නැහැ. දැනට තියෙන්නේ විවිධ ආරංචි ගොන්නක් විතරයි. සමහර විටක මෙය මෙහෙමම යටපත් කළ යන්නත් ඉඩ තියෙනවා. බොහෝ විට එවැනි ඉඩක් තමයි අපිට නම් දැනට පෙනෙන්නේ. මෙතනින් එහා මේ ගැන නිල සාකච්ඡාවකට යාවි කියලා හිතන්න තරම් සාධාරණ හේතුවක් දැනට අපිට පේන්නේ නැහැ දෙනුත්.
හොඳයි, ඒ සිදුවීමෙන් පස්සේ මම තවත් ශ්‍රී ලංකීය ජන සමාජයේ වඩාත් අවධානයට ලක් වුණු මීළඟ සිදුවීමට යොමු වෙන්න කැමැති. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධව. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය මගින් ගත්ත මේ අත්අඩංගුවට ගැනීමේ මේ හේතුව විදිහට සඳහන් කළ තිබුණේ ක්‍රිෂ් කියන හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා මැදිහත්ව කටයුතු කරන ඉන්දිය සමාගමෙන් රුපියල් ලක්ෂ 700කට ආසන්න මුදලක් නම රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබා ගත්තාය කියන චෝදනාව. දැන් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින්නේ. ඔහු සම්බන්ධව විවිධ තොරතුරු අපිට වාර්තා වෙනවා. හිටපු ජනාධිපතිවරයා ඔහුව බලන්නට බන්ධනාගාරයට ගිහිල්ලා මාධ්‍ය වෙත කතා බහ කළ තිබුණේ. ඒවත් අපි දුටුවා. මා කැමති මේ සිදුවීම හා සම්බන්ධව කොයි වගේ කතා බහක්ද ශ්‍රී ලංකේ ජන සමාජය තුළ සහ දේශපාලනික ක්ෂේත්‍ර තුළ ඇති වෙලා තියෙන කියන කාරණාව ඔබෙන් දැනගන්න මීළඟට.
නාමල් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සමාජය ඇතුලේ ඒකාබද්ධ විපක්ෂයේද ආශිර්වාදය ඇතුළ ඒකාබද්ධ විපක්ෂයේද ආශිර්වාදයේ ඇතිව යම් ආකාරයක අරගලයක් සමාජය ඇතුළේ තියෙනවා. පෝෂ්‍ය ව්‍යාපාර ජනහමු විදිහට අපට දකින්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම සෝෂල් මීඩියා කැම්පේන් එකක් බොහොම සංවිධානාත්මකව මේ සම්බන්ධව ව්‍යාප්ත වෙමින් පවතින ආකාරය අපි දකිනවා. ඒ සියල්ලත් එක්ක අපි මේ සිද්ධිය ළඟට ගියොත් රුක්ෂි UDA තමයි මේ ඉඩම අයිති වෙලා තිබුණා. ඔබට මතක මේ මතකයෙන් එන්න ගෝල්ෆිස් පිටනිය ළඟට එතන ඊට යාබද ආරක්ෂක අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය අතර තියෙන ඉඩම තමයි මේ මේ සිද්ධියට සම්බන්ධ ඉඩම. මේ ඉඩම 99 අවුරුදු බද්දකට ලබා ගන්නවා ක්‍රිස් ලංකා සමාගම, මේ ඉන්දියානු සමාගමක්. මෙතන ඉඩම තියෙන අක්කර 4.5කට ආසන්න, හරියටම කියනවා නම් අක්කර 4.3. මේ ඉඩම ක්‍රිස් ලංකා සමාගම රුපියල් මිලියන 4955කට 99 අවුරුද්දක කාලයක් සඳහා බද්දයට ගන්නවා. බදු ගනුදෙනුවට සම්බන්ධ ඉන්දිය නිලධාරීන් දෙදෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරන. එකෙක් තමයි RP ගුප්තා, අනෙක් කෙනා අමිත් කට්ටයාල්. ඒ වගේම එහි දේශීය අධ්‍යක්ෂවරියක් සහ දේශීය අධ්‍යක්ෂවරයෙකුත් ඉන්නවා. දැන් මේ ගනුදෙනුවෙන් එක කාලයකට පස්සේ නාමල් රාජපක්ෂට මේ RP ගුප්තව හම් වෙලා තියෙනවා. ඔහු ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධව හිතී දෙන්න කතා කරලා. ඔබ දන්නවා නාමල් රාජපක්ෂ ලංකාවේ රග්බි ක්‍රීඩාව සමග ලොකු සම්බන්ධයක් තියෙන කෙනෙක්. ඒ සඳහා වන අනුග්‍රහක දායකත්වයක් ලබා දෙන්න කියලා සමාගමෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ අනුව මිලියන 70ක මුදලක් රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දී තිබෙනවා. දැන් මේ සල්ලි ගත්තේ නැහැ කියලා නාමල් රාජපක්ෂ කියලත් නැහැ. මේ ගනුදෙනුව රහසිගතව සිදුවුණු බවකුත් කියලා නැහැ. ගුප්තා මහත්තයා කියනවා ඔහු මං සල්ලි දුන්න නාමල් කියලා. නාමලුත් කියනවා සල්ලි ගත්තා. 2003 කාල්ටන් සුපර් 7 තරගාවලියට එහි මූලික මුදල් වියදම් කිරීම සිද්ධ වුණු බව තමයි අධිකරණයේදී තොරතුරු අනාවරණ කළා තියෙන්නේ. පැමිණිල්ල ඉදිරිපත් කරන දූෂණ විරෝධී පෙරමුණේ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, ඔහු තමයි මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ. පැමිණිල්ල විභාග කිරීමේදී අධිකරණයේදී ප්‍රකාශ වෙලා තියෙන්නේ පරීක්ෂණ කටයුතු අවසන් නැති නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවිය හැකියි කියන නෛතික පූර්ව නිගමනය මත සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමයි ගරු අධිකරණය ප්‍රකාශයට පත් කළා තියෙන්නේ. ඒ අනුව තමයි දැනට නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගතව ඉන්නේ. ඔහු අද යළි උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලැබෙන ආරංචි වල හැටියට අදත් අප නොලැබේවි කියලා තමයි බොහෝ දෙනෙකු අදහස් කරමින් ඉන්නේ. අපි බලමු අද අධිකරණයේදී මේ පිළිබඳව ආරංචි වෙන අලුත්ම තොරතුරු මොකක්ද කියලා.
හොඳයි, අද හවස් වෙනකොට අපිට ඒ සම්බන්ධව තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබේවි. එමුණුත් අපි ඒ තොරතුරු හෙට උදේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කරන්න සූදානම්. මං ඊළඟට දැනගන්න කැමති කාලයක් තිස්සේ කතාබහට ලක්වෙමින් තිබුණු සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්ත යුද හමුදා බුද්ධ්‍යංශ සාජන් මේජර්වරයාගේ කාරණාව සම්බන්ධව වැඩිතුර තොරතුරු දැනගන්න. කවුද මේ බුද්ධිංශ සාජන් මේජර්වරයා සංජීව? ඔහුගේ නම සහ තොරතුරු මේ වෙනකොට මාධ්‍යයට හෙළි කිරීමේ අවසරය ලැබිලා තියෙනවද අධිකරණයේ? මොකද තත්ත්වය?
නෑ, දැනට කිසිදු නම් ගම් හෙළිකිරීමක් ඉදිරිපත් වන්නේ නෑ. දැනට තියෙන තොරතුරු දෙකයි, එකක් ඔහු බුද්ධිංශ සමාජිකයෙක් සහ අනික ඔහු ශ්‍රී ලංකා විදහාමුදාවේ සාජන් මේජර්වරයෙක්. ඒ තනතුරු සහ ඔහු බුද්ධිංශ සමාජිකයෙක් කියන කාරණා විතරයි දැනට එළියට එන්නේ. ඔහු පළමු අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේම අර බෙඩ්ෂීට් වලින් මූණ වහලා බොහොම රහසිගතව ඉදිරිපත් කළේ, හේතුව හඳුනාගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව හෙට මතුවීමට ඉඩ තියෙන නිසා ඔහු නැවත හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. දැනට රහස් පොලිස් භාරයේ ඉන්නේ. තවදුරටත් ප්‍රශ්න කර ගැනීම වෙනුවෙන් ගල්කිස්ස අධිකරණය විසින් රහස් පොලිසියට අවසර ලබා දී තිබෙනවා. 2009 ජනවාරි 8 වෙනිදා තමයි සන්ඩි ලීඩර් කත්රුල සන්ත වික්‍රමතුංග අත්තිදී ප්‍රදේශයේදී ඝාතනයට ලක් වුණේ. ඒ කියන්නේ ඔහු කාර්යාලයට උදේ යමින් සිටින අවස්ථාවේදී තමයි මේ වෙඩි ප්‍රහාරයට ලක් වුණේ. කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ඔහු ජීවිතක්ෂයට පත් වුණේ. මේ සිද්ධිය යළි මතුවෙන්නේ වර්තමාන රජයේ බලයට පත්වීමෙන් පසුව. ඒ අනුව තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වන්නේ. සැකපිට අත්අඩංගුවට මේ යුද හමුදා බුද්ධිංශ සමාජිකයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රහස් පොලිසිය භාරයේ දැනට ඔහු ඉන්නේ ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ අවසරය මත. මේ ඝාතනය සිද්ධ වන්නේ පෙරවරු කාලයක ප්‍රධාන මාර්ගයක මේ වෙඩි තැබීම සිද්ධ වන්නේ. ඇසින්දුටුවන් පිළිබඳව යම් තොරතුරු තිබේ නම් හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කර සැකකරු හඳුනා ගැනීම උත්සාහයකටත් දරු අධිකරණය මගින් එවැනි නෛතික ක්‍රියාවලියකට අවතීර්ණ වන්නට ඉඩ කර තිබෙනවා. අද දහවල් වන විට මේ සිද්ධිය පිළිබඳවත් අපට අලුත්ම තොරතුරක් දැනගන්නට පුළුවන්.
හොඳයි, එහෙමනම් අදට අපි සාකච්ඡාව සමාප්තියට පත් කරනවා. ශ්‍රී ලංකාවෙන් පසුගිය සතියේදී සිදුවුණු උණුසුම්ම තොරතුරු කිහිපය පිළිබඳව තමයි අදත් අපි සමාලෝචනයට සාකච්ඡාවට බඳුන් කළේ. බොහොම ස්තුතියි සංජීව. අපි එහෙමනම් ලබන සතියේ සඳහමු. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් ලක්ෂි. අපි ලබන සතියේ නැවත කතා කරන්න බලාපොරොත්තු වෙන්න සමගම.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.